యోజనా కరన్
గారు తారక బాసురి ఏమంత మాగే నమ్మ యోజనా
ఐ యామ్ రికమెండింగ్
మంత్రి మమ මේ විවාදය නතර කරන අවස්ථාවේදී කතා කරමින් හිටිය ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ පාඩු ලැබීම පිළිබඳව ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ මේ වෙනකොට 2018 12/31 ලක්ෂ 10ට වැඩිය වැටුප් ලබන 202ක් ඉන්නවා 209ක් ඉන්නවා ලක්ෂ 20ට වඩා වැඩියෙන් වැටුප් ලබන 38 දෙනෙක් ඉන්නවා ප්‍රශ්නේ වැටුප් ලැබීම නෙමෙයි මම දැක්ක සමහර මාධ්‍යවල පවා කියලා තිබුණා ශ්‍රී ලංකන් ගුවන් සමාගමේ වැටුප් ලබන අය ඒ රාජකාරිය අනුව වැටුප් ලබන්න කියලා. ඒක ගැන කිසි ගැටලුවක් නැහැ. ඒ රාජ්‍ය ව්‍යාපාරයක් හැටියට ඒ ආයතනයේ ලාභ ලබන්න නම් විශේෂයෙන්ම ගුවන් නියමුවන් ඔවුන්ට වෙනත් අවස්ථා තියෙන වෙනත් රටවල් වල ගිහිල්ලා සේවය කරන්න. දැන් ගුවන් නියමුවන්ගේ ඒ වැටුප ගැන අපට කිසි විවාදයක් තිබුණ නැහැ. මේ කාර්ක සභාවේදීවත් අපි එහෙම කවුරුත් ඒ ගැන විවාද කරේ නැහැ. නමුත් අපි දන්නවා දැනටමත් ශ්‍රී ලංකන් ගුවන් සමාගම මිලියන 1,15,000 968ක් ශුද්ධ වත්කම් ඍණ මට්ටමේ තියෙද්දි කාරක ප්‍රාග්ධනේවත් පවත්කන යන බැරි මට්ටමක් තියෙද්දි ජංගම වත්කම් වලට වඩා ජංගම වගකීම් මිලියන 97,000ක් වැඩියෙන් තියෙද්දි ශුද්ධ වශයෙන්ම පාඩු ලැබෙමින් තියෙන ආයතනයක් වෙලා තියෙද්දි ප්‍රධාන කළමනාකාරීත්වය ඉහළ කළමනාකාරීත්වය ඒකට ඍජුව වග කියන්න තියෙද්දි ඒත් ඔවුන් කිසිම පැකිලීමකින් තොරව වැටුප් ලබන මිලියන ගණන් ඒක මොනතරම් දුරට යුක්ති සහගතද කියන එකයි ප්‍රශ්නේ. මම දැන මම ඒ නිසා මේ මේ වැටුප් ලබන අයගේ සියලුම නාම ලේඛනේ මම සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවට අතුල් ගන්න කියලා තිල්ලා හිටනවා. ඒ වගේම මේ ආයතනයේ පාඩු ලබන தත්ත්ව පිළිබඳව විගණක අධිපතිතුමාගේ වාර්තාවේ කොටස් මම උපුටාගෙන තියෙනවා. ඒ කොටසුත් ඒ සමගම සභාගත කරනවා හැන්සාඩ් වාර්තාවට අතුල් ගන්න කියලා මම ඉල්ලා හිටනවා. ඒ වගේම අනිකුත් ආයතන ගැන යමක් කියන්න ඕන ගරු මුලාසරාඩු මන්ත්‍රීතුමනි අපි මේ කාර්ක සභාවේදී සමහර වැදගත් ආයතන පිළිබඳ වැදගත්කම අනුව සලකලා වැඩ කළා තියෙනවා මම උදාහරණයක් කියන්නම් මිල්කෝ ආයතනේ අපි දැක්ක අසාමාන්‍ය බෙදා හැරීමේ වියදම් තිබ්බා මිලියන ගාණක් ආදායමට වඩා 100%ට 107%කින් විතර බෙදා හැරීම් වියදම් වැඩි තිබුණා මේ පිළිබඳ 2012 ඉඳලා පොදු ව්‍යාපාර කාර්ක සභාවේ නිර්දේශ නිකුත් කළා තිබුණා අවසානයේදී අපට සිද්ධ වුණා මිල්කෝ ආයතනේ ඒ බෙදා හැරීම් පිළිබඳ ප්‍රධාන මූල්‍ය නිලධාරියා එවකට කටයුතු කර පුජ්‍යලයව යලි කැඳවන් 2011-12 කාලෙදී කටයුතු කර පුජ්‍යලය අපි කැඳවන් තීරණය කළා. එහෙම තීරණය කළා 2017 අගෝස්තු 22 කාර්ක සභාවට කැඳෙව්වා. නමුත් ඔහු පැමිණියේ නැහැ. ඊට පස්සේ නැවත 2017 සැප්තැම්බර් 6 වෙනිදා කාර්ක සභාවට කැඳෙව්වා. පැමිණියේ නැහැ. ඊට පස්සේ අපි අපේ ලේකම් කාර්යාලයේ ලේකම්තුමිය විසින් තොරතුරු හොයාගෙන මේ පුජ්‍යලයාගේ දුරකථනයට කතා කළා. එතකොට ඔහු පිළිගත්ත ඔහු ඉන්නේ නුවර දැනට පදිංචිවල ඉන්නවා කියලා මඩුගල්ල කියන පුජ්‍යලයා. MC මඩුගල් අමාත්‍යංශ ලේකම්වරයාට කැඳවන්නත් බැරි වුණා. පස්සේදී අපි දැන් මේ වෙනකොට මේකේ වාර්තාවේ අතුල් ගල් දෙන නිර්දේශ පාර්ලිමේන්තුවට වගකීමේ බාර දුර කාර්යය මොහු පැහැලා ඇරලා තියෙනවා. ඒ නිසා අපි මේ වෙනකොට පොලිස්පත්තුමාට ලිඛිතව දැනුම් දීලා තියෙනවා. ඒ වගේම බස්නාහිර නියෝජ්‍ය පොලිස්පත්තුමා ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි නුගේගොඩ මේ හැමදෙනාටම අපි වාර්තා කළා තියෙනවා මේ පුජ්‍යලයා කැඳවන්න ඕන කියලා. මොකද මෙතන තියෙන්නේ මම මේ කාරණා මතු කළේ මේක එක පුජ්‍යලයේ පිළිබඳ ප්‍රශ්නයක් නෙමෙයි. රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීම පාර්ලිමේන්තුවට තියෙනවා නම් ගරු මුලාසරාඩු මන්ත්‍රීතුමනි. ඒ පැහැර හැරි එක පුජ්‍යලයක් වුණත් මේ පාර්ලිමේන්තුවට හුවක් කියන්න ඕන. කැඳවන්න ඕන. ඒ කැඳවීමේ වගකීමෙන් අපි මේ කාර්ක සභාවේ කටයුතු කළා ඒ වෙනුවෙන් මිල්කෝ ආයතනයේ අපි 3 වතාවක් කැඳෙව්වා. කාර්ක සභාව හැමෝට. ඒ වගේම මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා විශේෂයෙන්ම පස් සම්පත් මණ්ඩලයේ බාරව ඉන්න මේ වෙලාවේ ඉන්න විශේෂ බාර ඇමතුමාගේ අවධානය යොමු කරනවා පස් සම්පත් මණ්ඩලයේ අපි ලබා දුන්නු නිර්දේශයන් එකකටවත් මේකෙදි 2018 අගෝස්තු 31 වෙනකන් උත්තර දීලා නැහැ. එවලා නැහැ. එතකොට දැන් එවැනි තත්ත්වයක් ඇතුළත් මොකද කරන්නේ? මොකද මේ වෙනි කාර්ක සභාවක් අපි පත් කරලා රාජ්‍ය මූල්‍ය පිළිබඳ වගකීමකින් කටයුතු කරන්නේ ඇයි? ඒ ආයතන වලට වගකීමක් තියෙනවා. අමාත්‍යංශ ලේකම්වරුන්ට වගකීමක් තියෙනවා. ඒ නිසා මම විශේෂයෙන්ම ඔබතුමාගෙන් මුලාසනෙන් ඉල්ලා හිටින ගරු කථානායකතුමාගේ අවධානය මේ පිළිබඳ යොමු කරලා මේ කාර්ක සභාවේ වාර්තාවේ තියෙන නිර්දේශ අවශ්‍ය දිනවලදී ලබා දීපු නිර්දේශ වලට දාලා වාර්තා නොකරපු නිලධාරින්ව පාර්ලිමේන්තු වරප්‍රසාද කමිටු හමුවට කැඳවන්නේ. මොකද පාර්ලිමේන්තු වරප්‍රසාද පනතේ බලතල තියෙනවා මම විශ්වාස කරනවා මේ පාර්ලිමේන්තුර වග නොකියන රාජ්‍ය නිලධාරින්ව පාර්ලිමේන්තු හමුවට කැඳවන්නේ. එහෙම නැතුව අපි හැමදාම සම්ප්‍රදානුකූලව කාර්ක සභාව වාර්තාවක් හදනවා වාර්තාව ඉදිරිපත් කරනවා ආයේ ඒ ගැන මෙතන විවාදයක් කරනවා මේක කුණු කූඩේට දානවා. ඉත එහෙම වුණාම මේ රටේ ජනතාව පිළිගේ මොකද්ද මේ පාර්ලිමේන්තුව පිළිබඳ ඇති වෙන විශ්වාසය? මේ පාර්ලිමේන්තුව පිළිබඳ විශ්වාසය ඇති කරන්න ඕන. ඒ නිසා තමයි මම මූලාසනාවුණු මන්ත්‍රීතුමනි යෝජනා කරන්නේ නිරන්තරයෙන්ම වරප්‍රසාද පිළිබඳ පනතේ සංශෝධනයක් තියෙනවා නම් සංශෝධනය කරලා පාර්ලිමේන්තුවේ මේ ස්ථාවර තේරීම් කාරක සභාවවල විශේෂයෙන්ම ගිණුම් කාරක සභාව සහ පොදු ව්‍යාපාර කාරක සභාවේ කටයුතු ජනමාධ්‍යවලට නිරීක්ෂණය කරන්න අවස්ථාවක් ලබා දෙමු. අපට පළවෙනි පියවරේදී බැරි නම් සජීවී විකාශය කරන්න අඩුතරමේ මාධ්‍ය නිලධාරීන්ට මාධ්‍යවේදීන්ට නිරීක්ෂණ මට්ටමින් සහභාගී වෙන අවස්ථාව ලබා දෙමු. මම සහතික කළ ඔබතුමාට කියනවා අපි නිරීක්ෂණ මට්ටමින් හෝ මාධ්‍ය ආයතනවල කැඳෙව්වොත් එහෙම අනිවාර්යෙන් නිලධාරීන්ට වගවීමක් තියෙනවා, දේශපාලඥින්ට වගවීමක් තියෙනවා, අමාත්‍යංශ ඇමතිවරුන්ට වගවීමක් තියෙනවා, ඒ වගේම කාරක සභාවේ ඝනපූර්ණයේ පිළිබඳවත් කාරක සභාවේ මන්ත්‍රීවරුන්ට වගවීමක් තියෙනවා. ඒතර මුළු රටරම පේනවා. කවුද එන්නේ නැති නිලධාරීන්? මොකද මේ වාර්තාවක අපි කොච්චර මහන්සි වෙලා මේ හැදුවත් මේකේ තියෙන සියලු කරුණු මාධ්‍යවල යන්නේ නැහැ. මේකේ තියෙන සියලු කරුණු අපේ රටේ ජනතාව පරිශීලනය කරන්නේ නැහැ. හැබැයි අපි කාරක සභාවට යම් ආයතනයක් හැඳවන වෙලාවෙදිම ඒ ආයතනයේ නිලධාරීන්ගේ වගකීම මොකක්ද? කාරක සභාවේ මන්ත්‍රීවරුන්ගේ වගකීම මොකක්ද? අදාළ ඇමතිවරයාගේ වගකීම මොකක්ද කියලා රටර පේනවනම් නිරීක්ෂණය කරන්න මාධ්‍යවේදීන්ට අවස්ථාවක් තියෙනවනම් මං හිතන්නේ අපි බලාපොරොත්තු වෙනවා නම් දූෂණයෙන් තොරව රාජ්‍ය ව්‍යාපාර පවත්වාගෙන යන්න ඒ කාර්යයේ 80% අපිට සම්පූර්ණ කරන්න පුළුවන්. ඒ කාර්යයේ 80% අපිට සම්පූර්ණ කරන්න පුළුවන් කියලා විශ්වාසයක් මට තියෙනවා. ඒ නිසා මම ඔබතුමාගේ අවධානය යොමු කරනවා, ගරු කථානායකතුමාගේ අවධානය යොමු කරනවා, විශේෂයෙන්ම වරප්‍රසාද පනත තියෙන්නේ, පාර්ලිමේන්තු ස්ථාවර නියෝග තියෙන්නේ, මේ කාර්ක සභාවල් තියෙන්නේ, මේ රටේ ජනතාවට සේවයක් කරන්න. බදු ගෙවන ජනතාවගේ බදු මුදල් වලට රාජ්‍ය ව්‍යාපාර වලින් අපේ ප්‍රතිපත්ති වලින් අපි කඩවුතු කරන ආකාරයෙන් යම් සාධාරණයක් ඉෂ්ට වුණාද නැද්ද කියලාත් පේන්නේ. ඇයි ඒකට අපි වහගෙන ඉන්නේ? මේ පාර්ලිමේන්තුව පෙන්වන්න පුළුවන් නම් මම දැක්ක ඊයේ රටේ මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය මේ ලිෆ්ට් එකේ මන්ත්‍රීවරු පිරිසක් හිර වෙච්ච එක. ඉතින් ඒක මාධ්‍යවල ප්‍රධාන ප්‍රවෘත්තිය වෙනෝ නම් ගිණුම් කාරක සභාවේ මේ කෝටි ගාණක්, පොදු ව්‍යාපාර කාරක සභාවේ මේ කෝටි ගාණක් කතා කරන්නේ වයි අපිට පෙන්වන්න බැරි? ඇයි අපි මොකද හංගගෙන ඉන්නේ? දැන් ශ්‍රී ලංකන් ගුවන් සමාගම ගැන අපි මේ කාර්ක සභාවේ කතා කරපු ඔක්කොම මෙතන කියන්න බෑනේ. ඒක තමයි මම කියන්නේ. අපි පුළුවන් කීකින්ද වැඩක් නැහැ. මොකද ඔබතුමා මම කැඳෙව්වොත් හෙට වරප්‍රසාද පනත යටතේ එනවා මට ප්‍රශ්නයක්. වරප්‍රසාද පනතෙන් මට බෑ කැඳවන්න. ඔබතුමා අක්කීමෙන් කියනවා මම ලබන සතියේ ඉඳලා කැඳවන්න.
පෙන් Every committee and any subcommittee appointed by such committee, when so authorized by the committee, shall have the power to admit strangers. There is power in the yoga area, Balatala Tira, Katanaka, admit strangers with the approval of the speaker. Katanaka Tubata Puluang, may committee elder, may Mata Katuan. May some man then Hitabu Malekam. වරු කීප දෙනෙක්ගෙනුත් මේක ඇහුවා මොකද නිතර අතු කරන ප්‍රශ්න නිසා
හොඳයි
ඒ කමිටියට පුළුවන් කථානායකතුමාගේ අවසරය ඇතිව අමුත්තන් ගැතවන්න
බොහොම සන්තෝෂයි මම හිතන්නේ ඒක වැදගත් ඔබතුමා සභානායකතුමා හැටියට ප්‍රකාශ කරපු
එක මම ඔබතුමාත් තව
විනාඩි දෙකක් තියෙනවා ඔබතුමාත් එක්ක සාකච්ඡා කළා මම ඉන්නේ ඉදිරි පාර්ලිමේන්තු වාරේ ඉඳලම අපිට පුළුවන් නම් මාධ්‍ය ගඳවන්න අපි ඒක කරමු ඒකෙන් සියල්ලුවක් නැහැ හැබැයි අපිට බොහොම සන්තෝෂයි ඊළඟට මම විශේෂයෙන් අවධානය කරන්න ඕන වීඑල්ඔයි මණ්ඩලයේ මේ වර්තාවේ තියෙනවා ගරු සභාපතිතුමනි 2014-15 මහකන්නේ 2015 යලකන්නේ රුපියල් 45ට ගත්ත වී නාඩු වී කිලෝ එකක් 2016 අවුරුද්දේ රුපියල් 24 ගානේ සත්වාහාරවල විකුණලා තියෙනවා. හැබැයි සත්වාහාරවල විකුණන වෙලාවේ ඒගොල්ලෝ චෙක් කරලා බැලුවේ නැහැ මේවා මිනිසුන්ට පරිහරණය කරන්න පුළුවන්ද බැරිද කියලා. ඒ නිසා රජයට වෙච්ච පාඩුව විගණකාධිපතිතුමා කියනවා අපි කාර්ක සභාවේ එක නිරීක්ෂණය කළා කෝටි 248ක්. ඒ කියන්නේ ජනතාවට හාල් කන්න දීලත් නැහැ. ගොවියන්ට සාධාරණයක් වෙලත් නැහැ. සත්වාහාර හැටියට පාවිච්චි කරලා තියෙනවා කෝටි 248ක් නාස්ති කරලා තියෙනවා. ඒ වගේම CTB එක ගමනාගමන මණ්ඩලයේ මම ඇත්තටම කියනවා වර්තමාන සභාපතිතුමා ඇතුළුව ඒ ක්‍රියාකාරීත්වය විසින් අද වෙනකොට සේවකීන් බඳවා ගැනීම නතර කරලා තියෙනවා හොඳ තත්ත්වයක් තියෙනවා නමුත් පහුගිය ඉතිහාසය ගත්තොත් CDB එක විතර වශයෙන් නාස්ති වෙලා තියෙනවා
ඔව් මන්ත්‍රීතුමා දැන් වෙලාව හරි
මම විනාඩියෙන් අවසන් කරනවා විශේෂයෙන්ම සම අමතර කොටස් මිලදී ගැනීම දුනු කොළ මිලදී ගැනීම බස් මිලදී ගැනීම බස් පරිහරණය කිරීම සමහර බස් 143ක් තියෙනවා දැන් නඩු පවරලා තියෙනවා බස් ගියතනක් හොයාගන්න නැහැ මෙවැනි තත්ත්වයක් තියෙනවා ඒ නිසා විශේෂයෙන් මේ ආයතන පිළිබඳව මීට වඩා ගරු ඇමතුමන්ලාගේ අවධානය යොමු කරන්න අද මේ විවාදෙන් එහාට ගිහිල්ලා මේ පිළිබඳව මීට වඩා ක්‍රියාමාර්ග අරගෙන රටේ ජනතාවට වග කියනවා පාර්ලිමේන්තුව කියන දේ ඔප්පු කරන්න පුළුවන් තත්ත්වයක් නිර්මාණය කරන්නයි කියලා යෝජනා කරමින් මගේ අදහස් දැක්වීම අවසන් කරනවා බොහොම ස්තුතියි
යෝජනා ස්ථිර කිරීම ගරු ජයන්ත සමරවීර මන්ත්‍රීතුමා
ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්ය සභාවේ පළමුණු මෙම වාර්තාව ගෙනීමේ යෝජනාව ස්ථිර කරමින් මේ පිළිබඳ අදහස් කීපයක් එකතු කරන්න කැමැති ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි මම හිතනවා පාර්ලිමේන්තුවට පැවරී තිබෙන රාජ්‍ය මුදල් වගකීම ඉටු කිරීමේදී ප්‍රධාන උපාංගයක් ප්‍රධාන මෙවලමක් හැටියට පොදු ව්‍යාපාර කාර්ක සභාවත් ඒ වගේම ගිණුම් කාර්ක සභාවත් අපට හඳුන ගන්න පුළුවන් අපේ පාර්ලිමේන්තු කාලය තුල වෙනදාට සාපේක්ෂව පොදු ව්‍යාපාර කාර්ක සභාවෙත් ඒ වගේම ගිණුම් කාර්ක සභාවෙත් කටයුතු වෙනදාට සාපේක්ෂව මේ මූල්‍ය වගකීම පාර්ලිමේන්තු සතු රාජ්‍ය මූල්‍ය වගකීම ඉෂ්ට කිරීමේදී පොදු ව්‍යාපාර කාර්ක සභාවට ඒ වගේම ගිණුම් කාර්ක සභාවට පැවරී තිබෙන වගකීම ඉටු කිරීම සඳහා වර්තමාන පොදු ව්‍යාපාර කාර්ක සභාවත් ඒ වගේම ගිණුම් කාර්ක සභාවත් කැප වෙනවා කියලා අපි විශ්වාස කරනවා. ඒ සඳහා අද එය තවත් බලවත් කරන්න සභානායකතුමා ඒ සඳහා මාධ්‍ය කැඳවීමේ හැකියාව ඇති බව කතානායකතුමාගේ අනුමැතිය තිබේ නම් තිබෙන බව ඔබතුමා සඳහන් කළා. අපි ඉල්ලනවා කතානායකතුමාගෙන් සභානායකතුමා ඒ හැකියාව වර ස්ථාවර නියෝග අනුව තිබෙනවා නම් ඊළඟ කාර්ක සභාවේ සිට මාධ්‍යවලට පොදු ව්‍යාපාර කාර්ක සභාව නිරාවරණය කරන්න අවස්ථාව සල්සා දෙන්න කියන ඉල්ලීමක් මේ වෙලාවේ කරනවා. ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අපි ස්ථාවර නියෝග වෙනස් කරගෙන මෙයාවේ මේ රාජ්‍ය මූල්‍ය වගකීම ඉතාම හොඳින් ඉටු කරන ආයතනයක් බවට පාර්ලිමේන්තුව උපත් කරන්න. අද අපි කවුරුත් දන්නවා අපි කැමතුණත් අකමැතුණත් මේ පාර්ලිමේන්තුව කියන්නේ සුදු කරපටි හොරුන්ගෙන් ජාර්ය ඇඳුම් අඳින හොරුන්ගෙන් පිරිච්ච තැනක් හැටියට තමයි සමාජයේ අර්ථකථනය වෙලා තිබෙන්නේ. මන්ත්‍රීවරයෙක් දකින්නකොට මන්ත්‍රීවරයා හොරා කියන තමයි අද සමාජයේ පුරුදු වෙලා තිබෙන්නේ. මේක ඌරු කොටුවක් බවට අර්ථකථනය වෙලා තමයි අද සමාජයේ තියෙන්නේ අපි කැමතුණත් අකමැතුණත් ඒක පිළිගන්න ඕනේ. මේ පාර්ලිමේන්තුව පත්වලා තියෙන සමාජයේ හමු වෙලා හමුවේ පත්වලා තිබෙන හැල්ලුව මේ සමාජයේ හමුවේ පත්වලා තිබෙන බාල්දුව සමාජ හමුවේ පාර්ලිමේන්තුවේ නාමයට සිදු වෙලා තිබෙන බරපතල අලාභානීය නැවත වතාවක් යථා පරිදි පාර්ලිමේන්තුවේ උත්තරීතර භාවය ඉහළ නංවන්න නම් පොදු ව්‍යාපාරක කාර්ය සභාවටත් ඒ වගේම ගිණුම් කාර්ය සභාවටත් පැවරන කාර්යභාරය සුවිශාලයි. එම කාර්ක සභාවන් වෙතින් කරන විමර්ශනයන් අනුව ඉදිරි ක්‍රියාමාර්ග ගැනීමත් ඒ වගේම අත්‍යවශ්‍යයි ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. දැන් අපි විගණන පනතක් සම්මත කළා. 2008 ජූලි මාසයේ 17 වෙනිදා විගණන පනත කතානායකතුමා සහතික කළා. ජනාධිපතිතුමා අගෝස්තු මාසයේ පළවෙනිදා අත්සන් කළා. ජනාධිපතිතුමා විගණන පනත අත්සන් කරලා ඒක බලාත්මක කළා. නමුත් අද විගණන කනතේ ගරු සභානායකතුමනි කාර්යභාරය හරියට සිද්ධ වෙන්නේ නැහැයි. රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කළ නැහැ ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරන්නේ නැතුව විගණන කොමිෂන් සභාවේ වැඩ කටයුතු කාර්යක්ෂම කරන්න බෑ කරන්න බෑ. SG එකේ වැඩ කටයුතු කරන්න බෑ. ඒක අර්ථාන්විත වෙන්නේ නැහැ. ඒතකොට තමුන්නාසලා අපි දන්නවා විගණන පනත හොඳ යෝජනාවක්. හැබැයි විගණන පනත කියන්නේ මේ රටේ විගණකයෝ අවුරුදු ගාණක් තිස්සේ ඉල්ලා සිටපු මේ රටේ යහපාලනය ඉෂ්ට කරන්න ඕන නම් තමුන්නාසලා ආවේකට. ඒක ඉෂ්ට කරන්න ඕන නම් පාර්ලිමේන්තුව සතු මූල්‍ය බලය නිසි පරිදි ක්‍රියාවට නංවන්න ඕන නම් කෝප්පෙකින් හොයන ගිණුම් කාර්ක සභාවෙන් හොයන දේවල් නිසි පරිදි ක්‍රියාවට නංවන්න ඕන නම් විගණන පනත අනුව ජාතික විගණන කාර්යාලය දැන් පිටවුවා. ජාතික විගණන කාර්යාලය පිටවුවා වගේ ඒ වගේ මේකේ කාර්යාලයේ කඩුතු ක්‍රමවත්ව විධිමත්ව නිසි පරිදි හසුරුවන්න මෙහෙවන්න ඕන නම් විගණන සේවයේ රාජ්‍ය විගණන සේවය ස්ථාපිත කරන්න ඕන. තාම කැබිනට් පත්‍රිකාවක් ඒකට ගියේ නැහැ. විගණන පනතේ 54 වෙනි පිටුවේ තියෙන 54 වෙනි වගන්තිය කියන්නේ මොකද්ද? විගණන පනත බලාත්මක වූ දින සිට මාස 3ක් ඇතුළත, ඒ කියන්නේ අගෝස්තු 1 වෙනිදා ජනාධිපතිතුමා සංකලා, ඒ අනුව නොවැම්බර් 1 වෙනිදා මේ විගණන සේවය පිටවන්න ඕන ඊට පෙර ආතුව. තාම පිටවල නැහැ ගරු මුලස්සන අරුඩ මන්ත්‍රීතුමනි, සභානායකතුමනි. ඇයි? තාම කැබිනට් පේපර් එකවත් ගිහිල්ලා නැහැ. කාගේද වගකීම? ආණ්ඩුවේ වගකීම. ඒ හින්දා විගණන පනත ක්‍රියාවට නැගුමට අද ක්‍රියාවට නැගුමට වැඩක් නැහැ. ඒක අර්ථාන්විත වෙලා නැහැ විගණන සේවය පිටවන්න නැතුව. ඒ විතරක් නෙමෙයි ගරු මුලස්සන අරුඩ මන්ත්‍රීතුමනි. අනිත් පැත්තෙන් අපි දන්නවා මේ පාර්ලිමේන්තුව කරපු මේ පාර්ලිමේන්තුවේ මේ විගණන පනත පොදු ව්‍යාපාර කාරක සභාව කරපු අපි දන්න ඉතිහාසයේ කරපු බලවත්ම විමර්ශනය තමයි බැනුම් කර වංචාව පිළිබඳ විමර්ශනය. මහා බැංකුව බැනුම් කර නිකුත් කිරීම පිළිබඳ විමර්ශනය. මොකද වෙලා තියෙන්නේ අද ඒක? ඒ විමර්ශනය අනුව කෝප් කමිටුව පොදු ව්‍යාපාර කාරක සභාව හෙළිදරව් කරගත්තු කරුණු මත අවශ්‍ය ඉදිරි ක්‍රියා මාර්ග අරගෙන තිබෙනත් ගරු මුලස්සන අරූඪ මන්ත්‍රීතුමනි අද අරගෙන නැහැ. අද අරගෙන නැහැ. අරගෙන නැහැ විතරක් නෙමෙයි, එතකොට පාර්ලිමේන්තුව හැල්ලුවේ නැද්ද? පෑන තමුන්නාන්සලකින් අපි කියනවා උත්තරීතර සභාව කියලා. කොහොම උත්තරීතර භාවය? මහ බැංකුව මහදවාලේ බිඳලා, ඒ මහ බැංකුව මහදවාලේ බිඳයි කියන එක පොදු ව්‍යාපාර කාරක සභාවත් හොයාගත්තනම්, ඒ පිළිබඳ පත් කරලද ජනාධිපති කොමිෂන් සභාවෙන් හොයාගත්තනම්, අද ඒකේ වග උත්තර කරුණ දැන් දඩුව මොකද්ද? දැන් අගමැතිතුමාට එල්ල වෙනවා මේක මහමොල කරු කියලා. අගමැතිතුමා නිදහස් වෙන්න ඕනේ. නිදහස් වෙනවා මොකද කරන්න ඕනේ? අර්ජුන මහේන්ද්‍රන් ගේන්න ඕනේ. දැන් මා කඳුරේ මදුෂ් කෙනාව හොඳයි, අල්ලගත් එක හොඳයි, මෙරට පිළිලයක් වෙච්ච මෙරටේ තරුණ පරම්පරාව, මෙරටේ තරුණ පරම්පරාව කුඩු කාර්ය බවට පත් කරන ඒ මහා ජාවාරම් පාතාලසක් කුඩු මේ නියුන් සොහිරෝ ඒ ජාවාරම් හොයාගත් එක හොඳයි. අපේ ප්‍රශංසාව හිමි වෙනවා. ඒ වගේ අර්ජුන මහේන්ද්‍රන් ගේන්න බැරිද? සිංගප්පූරුවෙන් ඉල්ලීමක් කරන්න බැරිද? සිංගප්පූරුවේ නම් ඉන්නේ කොහේ හරි තමුන්නාන්සලට හොයන්න බැරිද? ජාත්‍යන්තර පොලිසිය දාලා හොයන්න බැරිද? හොයලා ගේන්න බැරිද? මේකෙන් අධිකරු ජනාධිපතිතුමා නිදහස් වෙන්න බෑ. මේකෙන් ග්‍රාමතුමා නිදහස් වෙන්න බෑ. මේකෙන් මේක තවදුරටත් කල්මරමර ඉන්නවා කියන්නේ අර්ජුන මහේන්ද්‍රන් ගේන එකට කල්මරමර තමුන්නාන්සලා ඉන්නවා කියන්නේ. අර්ජුන මහේන්ද්‍රන් ගෙන්න ගත්තම මේ වැඩේට කියන එක තහවුරු වෙනවා කියන එක. තහවුරු වෙනවා කියන එක ඉල්ලීම් කර කර ඉන්න බෑ. මේක කවද ගෙවලා ඉවර කරන්න පුළුවන් ණයකටද අපි ණය කරලා තියෙන්නේ? ඒ නිසා ගරු මුලස්සන අරූඪ මන්ත්‍රීතුමනි, අපි දන්නවා නිවාස ණයක් ගන්න රුපියල් ලක්ෂයක නිවාස ණයක් ගන්න වාණිජ බැංකුවකින් නිවාස ණයක් ගන්න ඇපේට අස්සම් කළොත් යම් පුද්ගලෙක්. ඇපේට අස්සම් කරන නම් ඒ රටේ පුරවැසියෙක් වෙන්න ඕනේ. බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. නිවාස ණයක් ගන්න ලක්ෂයක් ගන්න, ස්වයං රැකියාවක් කරන 15,000ක් ගන්න, බැංකු ගිණුමක් තියෙන්න ඕනේ. ග්‍රාම සේවක සහතිකයෝ ඕනේ. දැන් තමුන්නාසලා මහ බැංකුව බාර දුන්නේ මේ රටේ පුරවැසියෙකුත් නොවන කෙනෙකුට. තමුන්නාසලා මහ බැංකුව බාර දුන්නේ මේ රටේ පුරවැසියෙකුත් නොවන කෙනෙකුට. අපකාර බැංකුවක අපකාරයක්වත් වෙන්න බැරි මිනිහෙකුට. සමූපකාර බැංකුවක අපකාරයක්වත් වෙන්න බැරි මිනිහෙකුට. ඒ විතරක් නෙමෙයි. ණයකරුවා මිය ගියොත්, ණයකරුවා ගෙවා ගන්න බැරි තත්ත්වයට උත්පල වුණොත්, දුන්වත් වුණොත් මොක වෙන්නේ? අපකාරය ගෙවන්න ඕනේ. දැන් අපකාරය ගෙවන්න ඕනේ. දැන් තමුන්නාසලා මහ බැංකුවට පත් කළා නම් අර්ජුන මහේන්ද්‍රන්. අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ අපි නෙවෙයි. අර්ජුන මහේන්ද්‍රන් හොයා ගන්න බැරි නම් පත් කරපු අයකටවත් කියන්න ඕනේ. මහ බැංකුව අධිපති කමඩ අර්ජුන මහේන්ද්‍රන් පත් කළේ රනිල් අග්‍රාමාත්‍යතුමා නම්, පත් කළේ ජනාධිපතිතුමා නම් වග කියන්න ඕනේ. කරාර ඉන්න බෑ. ඒකයි අපි කියන්නේ. අගමැතිතුමා වගකීම නිදහස් වෙන්න නම් අඩුම ධර්ම සදාචාරයක් තියෙනවා නම්, අඩුම ධර්මේ සදාචාරයක් තියෙනවා නම් ජනාධිපතිතුමාට අපි කියන්නේ මේකෙන් වග කියන්න බෑ. මේක තමයි නිකන් උත්සවවල විතරක් යහපාලනය පිළිබඳ නන්දඩෝල හරියන්නේ නැහැ. යහපාලනය මනින ලිට්මස් පරීක්ෂණය තමයි මහ බැංකුව බිඳපු මහ වරුන්ට දඬුවම් දෙන එක. මහ බැංකුව බිඳපු මහ වරුන්ට දඬුවම් දෙන එක තමයි පරීක්ෂණය. ඒකෙන් ඔප්පු කළ පෙන්වන්න තමුන්නාන්සලා යහපාලකයෝ කියලා. ඒකට දඬුවම් දෙන එක. එහෙම කරන්නේ නැතුව නිකන් වේදිකාවල නන්දඩෝල වැඩක් නැහැ. වේදිකාවල විතරක් නන්දඩෝල වැඩක් නැහැ. ගරු මුලස්සන අරූඪ මන්ත්‍රීතුමනි, ඒ නිසා අපි කියනවා කෝප් කාරක සභාව විසින් අනාවරණය කරන ලද අද අර ජාතික ලේකන ආරක්ෂණ ලේකන ආරක්ෂක ලේකන ආරක්ෂණ දෙපාර්තමේන්තුවේ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ දීලා තියෙන ඡායා පිටපත් ලේකන ආරක්ෂක පනතනුව ඡායා පිටපත් බාර ගන්න බෑ ලේකන ආරක්ෂක පනතනුව ඡායා පිටපත් බාර ගන්න බෑ බාර ගන්න පුළුවන් මුල් පිටපත් අද ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ බැනුම් කර පිළිබඳ ජනාධිපති විමර්ශන කොමිෂන් සභාවේ මුල් පිටපත් ලේකන ආරක්ෂක දෙපාර්තමේන්තුවේ නැහැ ආබද්ධ කළා නැහැ ඒ කෝස්ලාගාරවල නැහැ එතන තියෙන ඡායා පිටපත් දැන් හෙට දවසේ නඩුවක් දාලා මුල් පිටපත් ඉල්ලුවොත් කොහමද මුල් පිටපත් ඉල්ලුවොත් කවුද දෙන්නේ දෙන්න කෙනෙක් නැහැ මුල් පිටපත් නැතුව තමුන්වාසේ නීතිකවරෙක් මුල් පිටපත් නැතුව අධිකරණය පිළිගත්තේ නැති වුණොත් මුල් පිටපත් නැතුව අපිට මේව පිළිගන්න බෑයි කිව්වොත් මොකෝ කරන්නේ ඉතාම සලසුම් සහගතව මුල් පිටපත් අතුරුදහන් කරලා තිනවා අපි දන්නේ කාගාවද තියෙන්නේ කියලා ඒ නිසා අපිට ඉතා පැහැදිලි සිංගප්පූරු පුරවැසියා ගෙනල්ලා මේ බහන් මහ බැංකු අධිපති වරයා බවට පත් කරලා එයාව ඒ රට පන්නලා ඔහේ නිදැල්ල ඉන්නවා බලාගෙන ඉන්නවා ගෙන්නවා කියලා කියනවා එන්න කිව්වා ඉල්ලීමක් කළා කිකියා ඉන්නවා කල් මරමර ඉන්න එකෙන් පැහැදිලි මේක තමුන්නාන්සලා වගකීමක් තමුන්නාන්සලා මේ ඉතාම සැලසුම් සහගතව කළා කියලා ඒක නැහැ කියලා ඔප්පු කරන්න ඒක නැහැ කියලා කියනවනම් අපි ඉල්ලීමක් කරනවා මේ උත්තරීතර සභාව මේ පාර්ලිමේන්තුව වගකීමක් තියෙනවා අපකාරය වෙච්ච අය මහ බැංකු අධිපතිකමට අපකාරය වෙච්ච අය ඒකට අදාළ දඬුවම විඳින්න ඕනේ වන්දි ගෙවන්න ඕනේ අපකාරය වෙච්ච අය පත් කරපු අය යෝජනා කරපු අය අනුමත කරපු අය අපේ අනුමත කරපු අය යන අගමැතිතුමා අප වුණා මහ බැංකු අධිපති උරාතුමාට අර්ජුන මහින්දන් මහත්තයාට අපකාරය මේක වගකීම ගන්න ඕනේ අගමැතිතුමා අප වුණා නම් පත් කළා නම් පත් වීම අනුමත කරන්න තමුන්නාසට ඒ වගකීම නිදහස් වෙන්න බෑ ඒක තමයි එහෙම වුණොත් තමයි කෝපකාරක සභාව බලවත් වෙන්නේ නැත්නම් කෝපකාරක සභාව නිකන් මෝස්තරේට වාර්තා ඉදිරිපත් කරන මෝස්තරේට කැඳ වෙන මෝස්තරේට මාධ්‍ය වලට නිදහස් වෙන ආයතනයක් බවට පත් වෙනවා මේක විහිළුවක් බවට පත් වෙනවා දැන් ඒ විහිළුව පත්වමින් තිබෙනවා ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි අර මේ වාර්තාවේ වී අලුවි මණ්ඩලයේ වැඩේ දැන් වී අලුවි මණ්ඩලය 2015 16 වී අලුවි මණ්ඩලය හාල් වී අරගෙන රුපියල් 40 ගානට වී අරගෙන රුපියල් 45ට වී කිලෝ එකක් අරගෙන රුපියල් 24ට ඒක විකුණනවා රුපියල් 24ට විකුණනවා මේ පිළිබඳ කෝප් කමිටුව විමර්ශනය කළ හොයාගත්තා වගේ මේ පිළිබඳ අල්ලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවට අපි අරගෙන ගියා පැමිණිල්ලක් අරගෙන ගියා රුපියල් 45ට ගත්තු වී රුපියල් 24ට සත්ව ආහාර වලට විකුණනවා කෝටි 248ක් පාඩු කරනවා දැන් මොකද කරේ මේක 2015 16 දි වෙච්ච වැඩේ දැන් අමාත්‍යංශ ලේකම්වරයාවක් කියනවා දැන් අදාළ කෘෂිකර්ම අමාත්‍ය මේ වීඑල් මණ්ඩල අයිති විෂය බාර අමාත්‍යවරයාවක් කියනවා නෑ තාම අපි අලසෝ දූෂණ විමර්ශන කමිෂන් සභාවට පැමිණිල්ලට කඩ උත්තරයක් වත් අපෙන් ගත්තද නෑ එහෙමනම් වැඩක් තියෙනවද කෝප් එකේ වාර්තා හදලා වාර්තා හදලා වැඩක් තියෙනවද මේක ඉතා පැහැදිලි ගරු මූලාසන ආරූඪ මන්ත්‍රීතුමනි හොඳ වී මිනිස් ආහාරයට මනුෂ්‍ය ආහාරයට ගන්න පුළුවන් වී රුපියල් 24 ගත්ත වී රුපියල් 45ට ගත්ත වී රුපියල් 45ට ගත්ත වී කිලෝ එක තමන්ගේ හෙංචයියලට සත්ව ආහාර කියලා රුපියල් 24ට විකුණලා තිනවා කෝටි 4248ක් පාඩු කළා 248ෙන් කෝටියක් විතර ඒ අදාළ ඇමතිවරුන්ගේ ඒකට වගේ කියන අයගේ සාක්කු වලට ගියා කියලා අපි පැහැදිලියි එතකොට අපි කියන්නේ එහෙම ගියා නම් දැන් බලන්න මෙහි ලංකාවේ ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි මේ වෙනකොට ලංකාවේ ඒකපුද්ගල සහල් පරිභෝජනය අඩු වෙලා ලංකාවේ ඒකපුද්ගල පාම්පිටි පරිභෝජනය වැඩි වෙලා පාම්පිටි කනවා දිය වැඩියාව හැදෙනවා පාම්පිටි කනවා ගෑස්ට්‍රයිටිස් හැදෙනවා පාම්පිටි කනවා ජාතිය ලෙඩ වෙනවා පාම්පිටි කනවා ඇමරිකාවට දෙයියන්ගේ පිටයි කියලා ඒගොල්ලන්ගේ ආදායම තර වෙනවා පාම්පිටි වලට බදු සහන ලැබෙනවා මේ වී කිලෝ එක රුපියල් 45ට අරගෙන 24ට සත්ව ආහාර වලට විකුණනවා. මිනිස්සු බාම් පිටි කන එක වැඩි වෙනවා, හාල් කන එක හාල් මිල වැඩි වෙනවා, හාල් කන එක අඩු වෙනවා. හාල් කන එක අඩු වෙනවා, කුකුළු කනවා, හාල්. මේ රටේ මිනිස්සු කනවා පාන්. ඕකට හේතුව වෙලා තියෙන්නේ. වීඑල් මණ්ඩලයේ මේ ගනුදෙනු පිටිපස්සේ තියෙන අනිත් හිත් ඇත්ත මොකද්ද? කුකුලන්ට දෙනවා, කුකුළු කනවා, හාල්. මිනිස්සු කනවා පාන්. ඒතර මේ කෝප් කමිටු වාර්තාව ඉදිරිපත් කළා අපි මෙතන වාද විවාද කළ වැඩක් නැහැ. මේකට වග කියන්න ඕන. මේකට වග කියන්න ඕනේ. ඒ අදාළ අමාත්‍යවරය අමාත්‍යංශ ලේකම්වරය වහම වග කියන්න ඕනේ. ඒ වග කීම ඉෂ්ට වෙන්නේ නැත්නම් වරප්‍රසාද බණ දෙයටදී කෝප් කමිටුවත් එක්ක කෝප් කමිටුවේ වාර්තා දීලා මාස 3ක් ඇතුළත ඒ වට අදාළ ඒ නිර්දේශ ක්‍රියාත්මක නොකරනවා නම් ඒ ලේකම් වරුන්ව ඒ අදාළ ආයතන ප්‍රධානීන්ව වරප්‍රසාද කමිටුවට කැඳවලා ඊට අදාළ ක්‍රියාමාර්ග ගන්නත් ඕනේ. එහෙම වුණොත් විතරයි කෝප් කමිටුව අර්ථාන්විත වෙන්නේ ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි. එහෙම වුණොත් අර්ථාන්විත වෙන්නේ. ඒ විතරක් නෙවෙයි. අද මේ කෝප් කමිටුවේ මෙච්චර විමර්ශනය කරද්දි කැඳව හොයද්දි ඒ පිළිබඳ වාර්තා ඇවිල්ලා විවාද කරද්දි අද කෝප් කමිටුව හැල් වෙලා තියෙන ආකාරය මම තවත් පෙන්නනවා. අද ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි අද නිවාස අධිකාරිය ගත්තොත් නිවාස අධිකාරිය මහා ഘോഷාවක් කරනවා ගරු මූලාසනාරූඪ මන්ත්‍රීතුමනි. මහා ഘോഷාවක් කරනවා ගෙවල් හදනවා කියලා. ගෙවල් හදනවා කියලා මහා ഘോഷාවක් කරනවා නිවාස අධිකාරිය. නිවාස අධිකාරිය ගෙවල් හදනවා අපි පෙන්වන හදන විදිය. දැන් 2015 16 17 18 මේ අවුරුදු හතරම නිවාස අධිකාරිය හදලා තියෙන ගම්මාන 162යි. ගම්මාන කියන්නේ ඊනියා ගම්මාන. ගෙවල් 15යි 16යි 17යි 18යි 20යි 22යි 25යි. ගෙවල් 25යි ගම්මානයක් කියලා කියන්නේ. ගෙවල් 25ක් ගම්මානයක් කියලා කියන්නේ රුපියල් ලක්ෂ 4කට අයක් දෙනවා. ඒ ඔක්කොම 162ෙම හදලා තියෙන ගෙවල් සං හදනෝ කියන්නේ මිනිස්සු හදන්නේ. නිවාස අධිකාරියන් කියන්නේ කවදක් දුන්නේ නිවාස අධිකාරිය ණයක් දෙන එක. ණයක් දෙන එක. ඒ ණය දීලා මිනිස්සු ඔක්කොම මේ ගම්මාන ඊනියා ගම්මාන කියන ඒවා 162 ඇතුළේ තියෙන්නේ ගෙවල් 4025යි. ගෙවල් 4025යි ගරු මුලාසන අරුඩු මන්ත්‍රීතුමනි. මේ ගෙවල් 4025යි හදලා තියෙන්නේ ලක්ෂ 4 ගානේ දීලා. වියදම ප්‍රචාරක වියදම කීයද? මෙන්න බලන්න 2015 ප්‍රචාරක වියදම මිලියන 2.9යි. 2016 මිලියන 3.5යි. කමක් නැහැ. 2017 මිලියන 119යි. කෝටි 11යි. කෝටි 11යි. 2018 මිලියන 293යි. කෝටි 29යි. 29යි කෝටි 29යි. මේ අවුරුදු 4ට නිවාස අධිකාරියේ ප්‍රචාරක වියදම ගරු මුලාසනාරූඪ මන්ත්‍රීතුමනි කෝටි 41යි. කෝටි 41ක් ලක්ෂ 4100ක් වියදම් කරනවා. ලක්ෂ 4100ක් වියදම් කරනවා ගෙවල් 4025ක් හදන්න. කොහොමද වැඩේ? එක ගේකට ප්‍රචාරක වියදම 111800යි. හොඳයිද? කෝප් එක තියෙනවා මේ. එක ගේකට ප්‍රචාරක වියදම 111800යි අමතිවරයාගේ ප්‍රතිරූපයේ ඉහළ නංවන්නේ. කොහොමද වැඩේ? මේ පාර්ලිමේන්තුව රාජ්‍ය මුදල් වගකීම උසුරනවා. මේ පාර්ලිමේන්තුව රාජ්‍ය මුදල් වගකීම උසුරනවා. අපි කෝප් එක කැඳවනවා. එක ගේකට රුපියල් 111800ක් වේදම් කරනවා ප්‍රචාරක වේදම ඇමතිවරයාගේ ප්‍රතිරූපේ බුම්බන්න. අසරණ මිනිස්සුන්ට ණය කොච්චර දෙන්න පුළුවන්ද? තව කොච්චර දෙන්න පුළුවන්ද? රුපියල් ලක්ෂයක් නැතුව සිමෙන්ති ටික දාගන්න විදියක් නැතුව කපරාරු කරගන්න විදියක් නැතුව ගේ කාලට අරික් කාලට තුන් කාලට බාගට හදාගත්තු මිනිස්සු හූල්ල වැස්ස එනකොට බයයි, වයින්කොට බයයි, තෙමෙයිද කියලා දරුව පොට්ටි කරගෙන හෙට මෙහෙට දුනෝ ගේ වටේට. ගේ කාලට හදලා තියෙන්නේ, ගේ බාගෙට හදලා තියෙන්නේ, ගේ අරික් කාලට හදලා තියෙන්නේ. අම්මා රට යනවා ගේ හදාගන්න. අම්මා රට ගිහිල්ලා එනකොට තාත්තා දූෂණය වෙලා, තාත්තාදින් දුව දූෂණය වෙලා ගේ හදාගන්න යන්නේ. ගේ හදාගන්න යන්නේ අර නෆීක් කියන දැරිය ගියා ගේ හදාගන්න. ශර්ය නීති අනුව බෙල්ල කපලා මැරුවා. එහෙම අනන්ත දුක් විඳිනවා ගේපල අටව ගන්න විදියක් නැතුව කපරාරු කර ගන්න බැරුව සිමෙන්ති ටික දාගන්න විදුව දොර ජනල් ටික දාගන්න විදියක් නැතුව උළු ටික තියාගන්න විදියක් නැතුව ඉන්න තත්වයක් ඇතුලේ එක කෝටි 41ක් වියදම් කරනවා ප්‍රතිරූපේ නම් වන්නේ. ඒ විතරක් නෙවෙයි ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, නිවාස අධිකාරිය අනුමත කාර්ය
මණ්ඩලය. තව විනාඩියක් තියෙනවා මන්ත්‍රීතුමා.
තව පොඩි වෙලාවක් දෙන්න. චූටි වෙලාව. අනුමත කාර්ය මණ්ඩලය ගරු මුලාසන ආරූඪ මන්ත්‍රීතුමනි, නිවාස අධිකාරිය අනුමත කාර්ය මණ්ඩලය 2019 පෙබරවාරි 2019 පෙබරවාරි 2 වෙනිදාට නිවාස අධිකාරිය අනුමත කාර්ය මණ්ඩලය 1728යි ගරු සභානායකතුමනි. දැන් කීයක් ඉන්නවද? 4470ක් ඉන්නවා. CTB එක කඩාවැටුනේ ඕකෙ හින්දා 4470ක් ඉන්නවා.
Is it a point of order? Kabir Hashim, ඇවිත්නා point of order එකක්ද?
නෑ මර මේ මෙතුමා කියපු ප්‍රකාශයට පොඩි මැදිහත් වීම පැහැදිලි කිරීමක්. ඔබතුමා මේ නිවාස ඇමතුමා ගැන දැන් කියාගෙන ගියා. නමුත් මම තමුන්නාංශයෙන් අහන්න කැමති විමල් වීරවංශ මහතා එම අමාත්‍යංශ ඇමතිවරයා හැටියට ඉන්නකොට 2016 සිට 2014 දක්වා හැදුවේ ගෙවල් 101 ලක්ෂ ගාණක්. මේ අවුරුදු 3 ඇතුළ සජිත් ප්‍රේමදාස මහතා ගෙවල් 250,000 හදලා ඉවරයි. හරි, අන්තිමේට මිනිසුන්ට දෙන ගෙවල් ප්‍රමාණය. ඒ නිසා තමුන්නාංශල අපි හදාපු ගෙවල් කපරාදු කරලා බෝඩ් ලෑලි වෙනස් කරලා ඒවා නැවත විවෘත කරා මිසක්
මේ පැහැදිලි කරන්න වෙලාව දෙන්න.
අර පොදු ඉඩම් ටික ඔයාලා පවර ගත්තා බලෙන්. මිනිසුන්ගේ අර ගම්මුදාවල ඉඩම් ටිකත් පවර ගත්තා. මෙතෙන්ට අවිලා කියන මහලොකුවට
තමුන්නාංශයට මම කියන තමුන්නාංශ ගරු කරමින් කියන්නේ ඔබතුමාට සජිත් ප්‍රේමදාස මහතුමාට මම ආරාධනා කරනවා එතුමා ගෙවල් හැදුවද අපි ගෙවල් හැදුවද කියලා ඔබතුමා කියනවා අපි හැදුවේ නැහැ කියලා. එතුමා හදපු ගෙවල් පෙන්වන්න අපි හදපු ගෙවලුත් පෙන්වන්න ඕනෑම මාධ්‍යක අපිත් එක්ක ප්‍රසිද්ධ විවාදයකට එන්න කියලා මම සජිත් ප්‍රේමදාස මහතුමාට ආරාධනා කරන ගරු මුලාසලාරූඪ මන්ත්‍රීතුමනි ඔබතුමා ගිහිල්ලා මේ පණිවිඩය කියන්න. ඔබතුමා නෙවෙයි සජිත් ප්‍රේමදාස මහත්තයා එන්න කියන්නේ. මම කියන්නේ අවසන් කරනවා. විනාඩි දෙකක් දෙන්න මෙතුමා මගේ කාලය ගත්තින්ද විනාඩි දෙකක්. 1228 අනුමත කාර්ය මණ්ඩලයේ පෙබරවාරි 2 දට අනුමත කාර්ය මණ්ඩලය දැන් ඉන්නවා 4770. ඒ 4770න් 1000 අනුමත කාර්ය සංඛ්‍යාව අඩු වුණාම 2300 2306ක් වැඩි. කීයක් ගෙවනවද මාසෙකට? කීයක් ගෙවනවද? කෝටි 8ක් වැඩිපුර ගෙවනවා. කෝටි 8ක් රුපියල් කෝටි 8ක් ගෙවනවා හම්බන්තොට දිස්ත්‍රික්කයේ චන්දදායක පවුල් වලට නිවාස අධිකාරියේ සල්ලි වලින්. කොහොමයි කියන්නේ? බොරුවටද කියන්නේ? හම්බන්තොට කාර්යාලයේ අනුමත කාර්ය මණ්ඩලයේ 77යි.
අවසන්
හම්බන්තොට මේ විනාඩි දෙන්න. අනුමත කාර්ය මණ්ඩලයේ 77යි. හම්බන්තොට දිස්ත්‍රික්කයේ ඉන්නවා 1427ක්. හම්බන්තොට දිස්ත්‍රික්කයේ තියෙන පුටු 77යි, මේස 77යි. එක පුටුවකට 18යි. එක මේසකට 18යි. වැසිකිළියට යන බෑ පොලිම. වැසිකිළියට යන බෑ පොලිම අල්ලපු කඩවලට හැමතැනම යන්නේ. අද හම්බන්තොට දිස්ත්‍රික්කයේ නිවාස අධිකාරියේ කාර්යාලයට කියන්නේ NHD අපරල් කියලා. NHD අපරල් කියලා. මේ විදියට මේකට එරෙහිව කටයුතු කරනවාද සේවකයෝ? නිවාස අධිකාරිය සුරකින් මේ සංවිධානය අදාළ සේවකයෝ කටයුතු කරනවා. නිවාස අධිකාරිය ගිලා බහිනවා. වෙනසෙනවා. ඒක වළක්වන වැඩ කරන සේවකයෝ අදත් 3 දෙනෙක් ඉන්ටඩික්. සේවකයෝ 15ක් වැඩ තහනම් කළා. සේවකයෝ 15ක් අන්න ප්‍රජාතන්ත්‍රවාදී සජිත් ප්‍රේමදාස මහත්තයාගේ අන්න යහපාලන තමුන්නාසලක යහපාලනය සේවක දඩේම අද අපි කියනවා මේ ආණ්ඩුවේ තියෙන දූෂිතම අමාත්‍යංශය නිවාස අමාත්‍යංශය නාස්තිකාරම අමාත්‍යංශය නාස්තිකාරම ආයතනයේ නිවාස අධිකාරිය දූෂිතම ආයතනයේ නිවාස අධිකාරිය කියලා අපි කියනවා එන්න කියලා ප්‍රසිද්ධ විවාදයට අපි ආරාධනාත් කරනවා එහෙම නැත්නම්
ගරු එරාන් වික්‍රමරත්න මන්ත්‍රීතුමා ඔබතුමාට විනාඩි 25ක් කාලය
ඇතුළතේ මොලසොන සිටින මන්ත්‍රීතුමනි අද අපි පොදු ව්‍යාපාර පිළිබඳ කාර්යක සභාවේ මේ ආයතන 17ක් පිළිබඳව කරන වාද විවාදයේ මම මුලින්ම කරුණක් සඳහන් කරන්නට ඕනේ මේ වார்த்தාවට සම්බන්ධ නැති කරුණක් ඒ ඇවිල්ලා මේ සජිත් ප්‍රේමදාස නිවාස ඇමතිතුමා හදපු ගෙවල් ගැන සඳහන් වුණා. ඊට පස්සේ අභියෝගයක් ආවා ඇවිල්ලා පාර්ලිමේන්තුවේ මන්ත්‍රීන් එක්ක වාද විවාද කරන්න කියලා මේ හදපු ගෙවල් ගැන. මං හිතන්නේ එතුමාට ඒ වගේ දෙයකට මං හිතන්නේ කාලය නාස්ති කරන එකක් නැහැ. මම දන්නවා මේ අවුරුද්ද අවසන් වෙන්නට ප්‍රථමයෙන් මේ රටේ ජනතාව තීරණයක් ගනි එතුමා ගෙවල් හැදුවද නැද්ද කියලා. එතකොට මං හිතන්නේ ඔබට හිතලා බලන්න පුළුවන් ගෙවල් හැදුවද නැද්ද කියලා මේ අවුරුද්ද අවසන් වෙන්නට ප්‍රථමයෙන්. අද අපි සුනිල් හඳුන්නේත් මන්ත්‍රීතුමා කෝප් සභාවේ සභාපතිතුමා අද දීර්ඝව කතා කළ වார்த்தාව ගැන මම විශේෂයෙන් කරුණු කීපයක් එකතු කරන්නට කැමැති අද ශ්‍රී ලංකා ගුවන් සේවාව ගැන සඳහන් කරපු දේ පිළිබඳව. පළමුවෙන්ම මේ A350-900 අහස් යන්ත්‍රා නොගැනීමට තීරණය හා ගිවිසුම අවලංගු කිරීම පිළිබඳව කරුණු කීපයක් සඳහන් වුණා.
මම දැක්කා කෝප් වාර්තාවේ සඳහන් වෙලා තියෙනවා ප්‍රශ්න ගණනාවකුත්
ගරු විමල් රත්නායක මන්ත්‍රීතුමා මූලාසනට එනවා.
හොඳයි ඔබතුමා කතාව කරගෙන
තේ. එතකොට මේ A350-900 ගුවන් යානාවල් නොගැනීමටත් ඒ ගිවිසුම් අවලංගු කිරීමටත් ඒ ගත්ත තීරණය එදා ගන්න සිදුවුණේ ඒ අයට ඒ කාර්ය මණ්ඩලයටත් ඒ කළමනාකාර මණ්ඩලයට අධ්‍යක්ෂක මණ්ඩලයට මේ ස්කයිවර්ක්ස් කියලා කන්සල්ටන්සි කම්පනි එකක් මං හිතන්නේ ඒ අයට ඉදිරිපත් කළා යෝජනා තුනක් ඉදිරිපත් කළා ඒ වෙලාවේදී. එක යෝජනාවක් ඇවිල්ලා මේ A350 තුනක් තබාගෙන ඒ වගේම යුරෝපයට යන ගමන් එහෙමම තියාගෙන ඒක ඒ විදියට ඒ අයගේ ඒ බිස්නස් මොඩල් එක හදාගන්න යෝජනාවක් තිබුණා. ඒ යෝජනාව අනුව ඒ යෝජනාව එහෙම කළා නම් ඒගොල්ලන්ගේ අලාභය ඔපරේටින් ඈර්නින්ග්ස් මාර්ජින් එක 8%-22% විතර අලාභ වෙනවා කියලා කිව්වා. දෙවනි යෝජනාවක් ඉදිරිපත් කළා. ඒ කියන්නේ A350 තුනක් තියාගෙන ඒ වගේම ඒ 333s තුනක් නැවත ඒ ලීසින් කම්පැනිට බාර දීලා එහෙමත් කරන්න පුළුවන් කියලා. එතකොට යම් කිසි තාක් අලාභය අඩු වෙනවා කියන යෝජනාවකුත් ඉදිරිපත් කළා. තුන්වෙනිම ඉදිරිපත් කරපු යෝජනාව ඇවිල්ලා ඔය A350-900s එක ගුවන් යානයක්වත් නොගෙන මුලින්ම තියෙන ඒ වන්දි මුදල් ගෙවල මේක නැවත ප්‍රතිසංස්කරණය කරන්න. එතකොට වෙන අලාභය 4%-4% විතර පහළට යනවා කියන ඔය යෝජනා තුන තමයි ඉදිරිපත් කළේ. ඉතින් එදා කාර්ය මණ්ඩලය අධ්‍යක්ෂක මණ්ඩලය ඒ තීරණය නොගන්න තීරණේ 350-900s නැවත බාර දෙන්න ඒ තීරණය පදනම් කරගත්තේ ඔය වාර්තාවලින් තමයි පදනම් කරගත්තේ. ඒ වගේම අපේ මේ වාර්තාව තුල තියෙන වැඩියෙන්ම තියෙන්නේ මේ අපිට අද පාර්ලිමේන්තුවේ ඉදිරිපත් කළ තියෙන වාර්තාවේ ඇයි මේ ගිවිසුම් අවලංගු කරලා ඇයි මෙපමණ විශාල මුදලක් වන්දි මුදල් හැටියට ගෙව්වේ කියන කාර්ය සියල්ලක්ම තියෙන එක මම අලුතෙන් කියන්න යන්නේ නැහැ. නමුත් ඇත්තටම මේකේ මුල ඇවිල්ලා ඇයි මේ A350-900 කියන ගුවන් යානාවන් ගන්න ඇයි ගත්තේ? ගන්න හේතුව මොකක්ද? සුනිල් හඳුන්නෙත්ති සභාපතිතුමා ඉදිරිපත් කළා වගේ විගණකාදී දෙපාර්තමේන්තුවේ මේ කාර්ක සභාවට මේ ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගම් ගුවන් යාන ඇණිය ප්‍රතිස්ථාපනය කිරීම සම්බන්ධයෙන් පාර්ලිමේන්තුවේ පොදු ව්‍යාපාරක පිළිබඳ කාර්ක සභාවේ ඉල්ලීම පරිදි විගණකාධිපතිගෙන් ඉදිරිපත් කරනු ලබන විශේෂ විගණන වාර්තාවක්. මේ වාර්තාවේ මම හිතන්නේ පිටු 750ක් පමණ තියෙනවා. මේ වාර්තාවේ පිටු 750ක් පමණ තිබෙනවා. මේකෙන් මම කොටසක් දෙකක් උපුටාගෙන කියෙව්වොත් මේකේ පළමුවෙන්ම තියෙනවා මේක ගන්න යන වෙලාවේදී මේ ගුවන් යානා ගන්න යන වෙලාවේදී විශාල වාද විවාදයක් තියෙන්නේ නැති අපිට මේ වගේ විශාල ගුවන් යානාවල් මේවට කියනවා වයිඩ් බොඩි කියලා කියනවා විශාල ගුවන් යානාවල් යුරෝපයට යන්න දීර්ඝ ගමන් යන්න මේක අවශ්‍යද නැද්ද කියන එක. නැත්තම් ශ්‍රී ලංකා ගුවන් සේවාව ආසියාවේ මැද පෙරදිග සේවාවක් විය යුතුද? ඒකට නැරෝ බොඩි නැත්නම් ආසන වලින් අඩු අහස යන්ත්‍රාවන් තිබිය යුතුද නැද්ද කියලා ওই වාද විවාද යන වෙලාවේදී මේ තීරණය ගන්නකොට මේ වාර්තාවේ තියෙනවා 46 වෙනි පිටුවේ 7-7-2-7 සමාගම විසින් ඉදිරිපත් කළ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම වාර්තාව අනුව සමාගම විසින් සාමාන්‍යයෙන් අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම කොළඹ පිහිටි ලෝක වෙළඳ මධ්‍යස්ථානයේ හා ශ්‍රී ලංකන් එයාලයින් සමාගමේ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීම් ශාලාවේ පවත්වන නමුත් එලෙස 2013 පෙබ්‍රවාරි 28 වෙනි දින සකස් කරන ලද අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව සකස් කරන ලද අධ්‍යක්ෂක මණ්ඩල පත්‍රිකාව බත්තර මුල්ලේ කථානායක නිල නිවසේ 2013 මාර්තු 1 වෙනිදා පැවති විශේෂ අධ්‍යක්ෂක මණ්ඩල රැස්වීමකදී සාකච්ඡා කර තිබුණි. මේක හැමනුමත් දාලා තියෙනවා. ඉතින් මම මේ කියවන්නේ විගණකාධිපතිතුමාගේ වාර්තාවෙන් මේක කියවන්නේ මේ වාර්තාව කෝප් සභාවට දීලා තිබුණා. එපමණක් නොවේ මේකේ ඊතර ගැටලුවක් ප්‍රශ්නයක් ඇති වෙනවා. ඇත්තටම ඇයි මෙහෙම මේක හදිස්සි තීරණයක්ද හදිසියෙන් ගන්න ඕන දෙයක්ද ඒ නිසාද මෙතන මේ නිල නිවසේ තිබ්බේ කියන ප්‍රශ්නේ එළමෙනවා. ඊට අමතරව මෙතන 83 වෙනි පිටුවේ සඳහන් වෙනවා මේකට කැබිනට් අනුමැතියකුත් තිබුණ නැහැ කියලා. ඉතින් අඩුපාඩු තියෙනවා වගේ කෝප් වාර්තාවේ හැටියට මේව නැවත ඒ ලීසින් සමාගම් වලට දීලා වන්දි මුදල් ගෙවන එකේ. ඒක තමයි වාර්තාවේ සඳහන් වන්නේ. නමුත් මේක ගැනීමේදීත් විශාල අඩුපාඩු තියෙනවා කියලා මේකේ සඳහන් වෙනවා. දැන් මෙතන සඳහන් වෙනවා මේක 83 වෙනි පිටුවේ 8.11.5 ඊට පස්සේ අංක ගාන දාලා තිනවා දරණ ආමාත්‍ය මණ්ඩල පත්‍රිකාවේ ආමාත්‍ය මණ්ඩලයේ වෙත 2013 මාර්තු 27 වන දින ඉදිරිපත් කර තිබූ අතර එය සාකච්ඡා කිරීම කල් තබා තිබූ නමුත් ඒ කියන ආමාත්‍ය මණ්ඩලය ඒක සාකච්ඡා කළේ නැහැ ඒක කල් තබා තිබූ නමුත් එයින් පසු මේ පිළිබඳව ආමාත්‍ය මණ්ඩලය විසින් සාකච්ඡා කර තිබූ බවට තොරතුරු අනාවරණය නොවිය. ඒ කියන්නේ මේ විගණකාධිපති කියනවා මේ තොරතුරු අනාවරණ වෙලා නැහැ කියලා. මේක කැබිනට් මණ්ඩලයේ එදා මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමාගේ කැබිනට් මණ්ඩලයේ සාකච්ඡා වුණා කියලා. එතන සාකච්ඡා වෙලා තියෙන්නේ එතුමාගේ සහෝදරයා එතකොට අපේ පාර්ලිමේන්තුවේ කථානායක එතුමාගේ නිවසේ විතරයි සාකච්ඡා වෙලා තියෙන්නේ. සුනිල් හඳුන්නැති සභාපතිතුමා කතා කරනකොට කිව්වා ඇත්තටම ලේඛන අනුව තමයි අපිට කතා කරන්න වෙලා තියෙන්නේ. මමත් ලේඛන අනුව පමණයි කතා කරන්නේ. නමුත් ඔහු වැදගත් කරුණක් කිව්වා. ඔහු කිව්වා අපිට ආණ්ඩුවක් හැටියට වගකීමක් තියෙනවා ඇත්තටම CCTV කැමරත් බලලා තීරණය කරන්න ඇත්තටම කවුද ඒ සාකච්ඡාවට ආවේ කියන එක. කවුද ඒ සාකච්ඡාවට ආවේ කියන එක. ඒක තීරණය කරන්න ඕනේ. ඇත්තටම කවුද ඒ සාකච්ඡාවට ආවේ කියලා. ඇයි එතන සාකච්ඡාවක් තිබුණේ? ඇයි ඒ සාකච්ඡාවට ඇවිල්ලා මේ තීරණය ගත්තේ කියන එකක් තීරණය කරන්න ඕනේ. ජනාධිපති කොමිෂන් සභාවකෝ දැන් යනවා. මම විශ්වාස කරනවා මේ කරුණු එතනත් හොයලා බලලා ඉදිරිපත් වෙයි කියලා. ඊට අමතරව සඳහන් කරනවා මේ 83 වෙනි පිටුවේම 8.12.2 2017 වර්ෂයේදී කල්බදු පදනම මත ලාභගතයු තිබූ A350-900 ගුවන් යාන 4 ආර්ථික කළමනාකරණය පිළිබඳව ආමාත්‍ය අමික අනු කමිටුවේ තීරණයක් අනුව මිලදී ගැනීම අවලංග කර තිබුණි. ඒ හේතුවෙන් ඒ සඳහා රුපියල් මිලියන 16,924ක් තාවිදයකට කිව්වොත් රුපියල් බිලියන 16.9ක් වන්දියක් ගෙවීමට සිදු වී තිබුණේ අදාළ ගිවිසුම් වලට එළඹෙද්දී ගිවිසුම් අවසන් කිරීම පිළිබඳව කොන්දේසි ඇතුළත් කර නොතිබුණේ. ඉතින් මෙතන සඳහන් වෙනවා මේක ගන්නකොට දැන් කොන්දේසියක් හදනවා. මොහොනේ බඩුවක් ගන්නකොට කොන්දේසියක් හදන්න ඕනේ. ඒ කොන්දේසිය හදනකොට මේ ගිවිසුම සම්පූර්ණ කරන්න බැරි වුණොත් කොහොමද අපි මේ ප්‍රශ්නේ නිරාකරණය කරන්නේ? ඕනෙම ගිවිසුමක එවැනි කාරණා තියෙන්න ඕනේ. ක්‍රමවිදි තියෙන්න ඕනේ. ගිවිසුම සම්පූර්ණ කරන්න බැරි නම් මේකෙන් කොහොමද අපි ගැලවෙන්නේ යන්නේ? මොකක්ද අපේ වගකීම? වන්දියක් ගෙවන්න තියෙනවා නම් කොහොමද ඒ වන්දිය ගෙවන්නේ? ඒක කොහොමද තීරණය වෙන්නේ කියලා සඳහන් වෙන්න ඕනේ. මේ A350-900s ගන්නකොට එදා මේ විගණකාධිපති කියන්නේ මම නෙමෙයි. එතුමා කියනවා මේකේ එහෙම ගිවිසුම වලට එළඹෙද්දී ගිවිසුම අවසන් කිරීම පිළිබඳවත් කොන්දේසි තිබුණේ නැහැ කියලා. එතකොට මේ අද අපි කතා කළේ ඔක දෙනකොට ප්‍රශ්න කීපයක් ඇති වෙලා තිනවා කියන එක තමයි සඳහන් වෙලා තියෙන්නේ මේ පොදු ව්‍යාපාරක කාර්ක සභාවේ වාර්තාවේ. නමුත් මුලින්ම ලොකු ගැටලුවක් තියෙනවා. මේක හරියටම ඉතින් අපි හැමදාම හරි ඉගෙන ගන්නෙ නැහැ ඉතිහාසයෙන්. මුලින්ම කරපු වැරදි තමයි අපි පස්සේ ගිහිල්ලත් කරන්නේ. ඉතින් මේ මෙතනත් ඒ අඩුපාඩුව වෙලා තිබෙනවා. ඊට පස්සේ 84 වෙනි පිටුවේ සඳහන් කරනවා අර මේක නම් බොහොම භයානක දෙයක්. 84 වෙනි පිටුවේ සඳහන් වෙන්නේ මේක 8.13 ගිවිසුම් වලට එළඹෙනකොට මේක ගිවිසුම් වලට එළබෙන්න ඒ අයට ඇත්තේ අනුමැතිය තිබුණද නැද්ද කියලා. 7.83 ඡේදයේ පරිදි A350-900 වර්ගයේ ගුවන් යාන 4ක් හා A330-300 වර්ගයේ ගුවන් යාන 6ක් මිලදී ගැනීමේ ගිවිසුම්. A330-300 වර්ගයේ ගුවන් යාන 6ක් විකුණා නැවත කල්බදු ගැනීමේ ගිවිසුම හා A350-900 වර්ගයේ ගුවන් යාන 4ක් මෙහෙයුම් කල්බදු ක්‍රමයට ලබා ගැනීමේ ගිවිසුම් වලට එළඹීමේදී සමාගම වෙනුවෙන් තනි තනිව හෝ හවුල් වී අත්සම් කිරීමේ බලය සාංගමික ව්‍යවස්ථාවලියට අනුකූල නොවන අයුරින් ශ්‍රී ලංකා ගුවන් සේවා සමාගමේ නිලධාරීන් 15 දෙනෙක් වෙත ලබා දී තිබුණි කියලා. මෙතන කියනවා කිසිම අනුමැතියක් නොමැතිව නිලධාරීන් මේක අත්සම් කරලා තිනවා. මේක ශ්‍රී ලංකා ගුවන් සේවා සංගමේ ව්‍යවස්ථාවලියට පටහැනි කියලා මෙතන සඳහන් කරනවා, විගණාකාධිපතිතුමා සඳහන් කරනවා. ඉතින් මේකේ මුල ඉඳලම ගැටලු ප්‍රශ්න තියෙනවා, විශාල ගැටලු ප්‍රශ්න තියෙනවා. මේක ඉස්ලාම මේ A350-900 මේක අවශ්‍යද නැද්ද කියන ගැටලුව ප්‍රශ්නේ තියෙනවා. ඊට පස්සේ ඒක අවශ්‍ය නම් ඒක ගන්නකොට ඒ තීරණයට කොහොමද එළඹුණේ, ඒ තීරණය කොතනද ගත්තේ, කවුද ඒ තීරණය ගත්තේ, අනුමැතිය තිබුණද, හරියට අපි දන්නවද ගෙවිය යුතු ප්‍රමාණයට ගෙව්වද නැද්ද කියන එක, හරි මිල තීරණය වුණේ කොහොමද, ගෙව්වද නැද්ද කියන එක. එතකොට ඉතින් ඉබේටම සාමාන්‍ය මිනිස්සු ඕන කෙනෙකුට ඉබේටම ඔළුවට එන්නේ එතකොට මොකක් හරි අක්‍රමතාවියක් ඇති කියන එක එනවා. මොකද වෙළඳ පොළ මිලයි ගත්තේ මිලයි අතර ලොකු වෙනසක් තියෙනවා නම් එතකොට ඉබේටම හිතෙනවා කාට හරි කීයක් හරි ගෙවලා තියෙනවා කියන එක ඉබේටම හිතෙනවා. මං හිතන්නේ ඒක සාධාරණයි, එහෙම හිතන එක සාධාරණයි. මොකද මෙතන විශාල අක්‍රමිතාවයක් වෙලා තිබෙනවා. ඊට පස්සේ තමයි මේක නැවත ලබා දෙන්න තීරණය කරලා තියෙන්නේ. නමුත් මම අද මේකේ අක්‍රමිතාවයන් ගැනයි මේ කෝප් ව්‍යාපාර සභාවේ ලැබුණ තීරණ ගැන පමණක් නෙමෙයි. මං හිතන්නේ මේකෙන් ඔබට ගිහිල්ලා අපි කොහොමද මෙවැනි ප්‍රශ්න විසඳගන්නේ කියන තැනට යන්න ඕනේ. අනිවාර්යෙන්ම හොරු අල්ලන්න ඕනේ. ඒක දෙකක් නැහැ. හොරුන්ට දඬුවම් දෙන්නත් ඕනේ. හොරුන්ට දඬුවම් දෙන්නත් ඕනේ. දැන් සඳහන් කළා මේ ටිකකට ඉස්සලා බැඳුම් කරේ ගැන සඳහන් කළා. මම දන්නේ සභාව දන්නවද කියලා. බැඳුම් කරේ අලාභය විගණාකාධිපති මුලින් කතා කරනකොට දුන අලාභයේ සංඛ්‍යාවට වැඩිය 30 වතාවකට වැඩිය ශ්‍රී ලංකා ගුවන් සේවාවේ 2018 අලාභය පමණක් 30 වතාවකට වැඩි ඩොලර් මිලියන 185යි ශ්‍රී ලංකා ගුවන් සේවාවේ. දැන් අපි 2012 ඉඳලා 2017 වෙනකම් මේ අවුරුදු 5 දිහා බැලුවොත් අපි දන්නවා රාජ්‍ය ව්‍යවසාය ආයතනවල විශාල අලාභ තියෙනවා. මේ වගේ ආයතන 100 ගණන් තියෙනවා. නමුත් ආයතන 5කින් තමයි මේ මුළු අලාභයෙන්ම, රාජ්‍ය ව්‍යවසායේ මුළු අලාභයෙන්ම මේ ආයතන 5කින් තමයි 90%ක්ම ලාභය එන්නේ. 90%ක්ම එන්නේ ආයතන 5කින්. එකක් ඇවිල්ලා විදුලි බල මණ්ඩලය, අනික එක ඇවිල්ලා ඛනිජ තෙල් සංස්ථාව, අනික එක ඇවිල්ලා CTB එක, ඊට පස්සේ මිහින් ලංකයි ශ්‍රී ලංකන් එයාලයින්ස්යි. දැන් අපි මුල් තුන ගැන කල්පනා කළොත්, ඛනිජ තෙල් ගැන කල්පනා කළොත්, ඒ වගේම පොදු ප්‍රවාහනය ගැන කල්පනා කළොත්, නැත්නම් අපි කල්පනා කළොත් විදුලි බිල ගැන කල්පනා කළොත්, ඒක මේ රටේ හැමෝටම බලපාන දෙයක්. ඉතින් සමහරලාට අලාභ ලබලා, සංස්ථාව අලාභ ලබලා, ඒක රටේ ජනතාවට ඒකේ ලාභයක් දෙන්න පුළුවන්. මොකද අඩු මිලකට බෙදන්න පුළුවන්, ඉන්ධන බෙදන්න පුළුවන්, ඒ වගේම ඉලෙක්ට්‍රික් අපේ විදුලිය බෙදන්න පුළුවන්, පොදු ප්‍රවාහනය දෙන්න පුළුවන්, අලාභයක් ලබාගෙන. ඒක යම් කිසි සාධාරණත්වයක් තියෙනවා ඒ තර්කේ. නමුත් ශ්‍රී ලංකා ගුවන් සේවාවට ඇත්තටම එහෙම සාධාරණ තර්කයක් තියෙනවද? මගේ මතය නම් මේක සාධාරණ තර්කයක් නෑ. මම මුලින් ඉඳලම කිව්වේ මේක විකුණලා දෙමු කියලා ඩොලර් එකකට මහින්ද රාජපක්ෂ මැතිතුමාට උනත් දුන්නට කමක් නෑ කියලා. කවුද ඇවිල්ලා ඉතින් ඒක මට එදා කිව්වේ එහෙම කියන්න එපා කියලා. යුවන් වලට උනත් දෙන්න කියලා කික් තමයි කිව්වේ. ඉතින් මම එදාත් කිව්වේ ඒකයි, අදත් මගේ මතේ ඒකයි. මේකට අනික් රජයේ ආයතන වගේ නෙමෙයි. මේ රටේ පොදු ජනතාවට යහපතක් තියෙන්න ඕනේ. අලාභයක් ඇති වෙනවනම් පොදු ජනතාවට, මේ රටේ දුප්පත් අයට යම් කිසි ලාභයක් තියෙන්නට ඕනේ. නැත්නම් රාජ්‍ය ව්‍යවසායක් තියන්නට බෑ. ඉතින් මේක තමයි මෙතන තියෙන ගැටලුව, මේකයි. අනිත් එක මීට වැඩි ඔබට ගිහිල්ලා ගැඹුරෙන් ගිහිල්ලා මේක බැලුවොත් මේක කවුරු කළත් වැරදි කියනවනේ. යාසිලෝන් කියලා එකක් තිබුණා. යාසිලෝන් එක කරගෙන කරගෙන ගිහිල්ලා ඒක ඊට පස්සේ අලාභ ලැබලා ඊට පස්සේ යා ලංකා කියලා එකක් වහලා අලුත් එකක් ආරම්භ කළා. යා ලංකා කියලා. යා ලංකා එක කරගෙන කරගෙන ගිහිල්ලා කලකට පස්සේ වැහුවේ නෑ එක. ඒකට අලුත් නමක් දාලා ශ්‍රී ලංකන් එයාලයින්ස් කියලා අලුතෙන් කරගෙන ආවා. නෑ අවුරුදු 70 කතාවක් මේක. නමුත් වෙනසක් නෑනේ. අලාභේ 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 වෙනසක් නැහැ. එතකොට මේකට කවුරු හරි අපි දාපුවාම කියනවා මේ ඊයේ පෙරේදා දාලා තිබුණේ රනිල් වික්‍රමසිංහ අගමැතිතුමාගේ මිත්‍රයෙක්ගේ සහෝදරයෙක් තමයි දාලා තිබුණේ මේකේ ප්‍රධාන විධායක නිලධාරි හැටියට. ඊට පස්සේ අපි අනිත් පැත්තේ ඉන්නකොට පාර්ලිමේන්තුවේ තර්ක කරලා කියනවා එදා දාලා තිබුණේ මහින්ද රාජපක්ෂ මැතිතුමාගේ බෑනා නිශාන්ත වික්‍රමසිංහ කියලා අපි ඊට පස්සේ තර්ක කරලා කියනවා. ඉතින් මම මේ අහන්නේ මේ පාර්ලිමේන්තුවෙන් අහන්නේ මේ වගේ ප්‍රශ්න විසඳන්න අමාරුයි. මොකද දේශපාලනයේ රජයට බහුතර අයිතිය තියෙනවනම් දේශපාලඥයන්ට වගකීම තියෙනවනම් එතකොට මේවා දිගින් දිගටම සිදු වෙනවා. ඉතින් මේක කොහොමද අපි මේක අවම කරන්නේ කියන මූලික ගැටලුව මූලික ප්‍රශ්නය තියෙනවා. ඉතින් මේක අපි විසඳගන්නට ඕනේ. ඒ නිසා මේක විසඳන්නට නම් දේශපාලනයෙන් තොර තීරණ ගන්න පුළුවන් වෙන්න ඕනේ. විශේෂයෙන්ම වාණිජ ආයතනවල. ඒ නිසා ජනාධිපතිතුමා මෑතකදී කොමිටුවක් පත් කළා. කිව්වා මට යම්කිසි මඟ පෙන්වීමක් දෙන්න ප්‍රතිපත්තිමය මට්ටමින් මේ ආයතනය ගැන අපි මොනවද කරන්න කියලා. එතුමා මාව මේ කොමිටුවේ සභාපති හැටියටත් පත් කළා. අපි වාර්තාවක් එතුමාට දීලා තියෙනවා. එතුමා මේ වාර්තාව කියවලා බලලා ඒ අනුව ක්‍රියා ඒක පිළිගනි, ඒ අනුව ක්‍රියා කරයි, නැත්නම් ප්‍රසිද්ධයේ ඒක විවේචනය කරන්න පුළුවන්. ඒක එතුමගේ අයිතිය. එතුමාට අපි ඒ වාර්තාව දීලා තියෙනවා. ඒ වාර්තාවේ මම පැහැදිලිව සඳහන් කරලා තියෙනවා රජයේ බහුතර අයිතිය තියාගෙන කවුරු රජයේ හිටියත් මොන පක්ෂයේ රජයේ හිටියත් බහුතය රාජ්‍යය තියාගෙන මේ වාණිජ ආයතනය ඔක කරන්න බෑ. ඒක මේ රටේ පොදු ජනතාවටත් ඒකේ වාසියක් නැහැ කියන ප්‍රශ්නේ තමයි මෙතන තියෙන්නේ. ඇයි මේ බදු ගෙවන අපේ දුප්පත් අම්මලා අක්කලා වෙළඳපොළට ගිහිල්ලා හැම එකටම බද්දක් ගෙවලා ඒ බදු වලින් කොටසක් නෝ ශ්‍රී ලංකන් එයාලයින්ස් එකට දාන්නේ. ඒක කරන්න බෑ. ඒ නිසා රජයේ අයිතිය මෙනුවට ශ්‍රී ලාංකික අයිතිය තියාගන්නට පුළුවන්. 52%ක ශ්‍රී ලාංකික අයිතියක් තියාගෙන ඒක එතකොට රජේ වෙන්න පුළුවන්. ශ්‍රී ලාංකික පුරවැසියන්ගේ වෙන්න පුළුවන්. 51 අයිතියක් තියාගන්න පුළුවන්. ඒක ගැටලුවක් නැහැ. තියාගන්න පුළුවන්. නමුත් රජයේ දේශපාලන බලපෑම අපි අඩු කරන්නට ඕනේ. මේක ඇත්තටම අපි විසඳන්න යනවනම් දැන් මේකේ හිටපු අධ්‍යක්ෂක මණ්ඩලවලට සේවකයන්ට සාධාරණ වෙන්නත් මම වචනයක් කියන්නට ඕනේ. ඒක ඇවිල්ලා මේ ශ්‍රී ලංකා ගුවන් සේවාවට කිසිම රජයක් අවුරුදු 30-40කට ප්‍රාග්ධනයක් යොදවල නැහැ. ඒතර ඕන කෙනෙක් දන්නවා ඕනම ව්‍යාපාරයක් තියෙනවනම් ප්‍රාග්ධනය තියෙන්න ඕනේ, ණය තියෙන්න ඕනේ. ප්‍රාග්ධනය නැතුව ණය වලින් විතරක් ව්‍යාපාරයක් සාර්ථකව කරන්න බෑ. ඒක කරන්න බෑ. ප්‍රාග්ධනය දාලා නැහැ. මට නම් පේන්නේ නැහැ අනාගතයේ රජකඩ ප්‍රාග්ධනය දාන්න පුළුවන් වෙයි කියලා. මොකද ප්‍රාග්ධනයේ හීන ආර්ථිකවල මූලිකව අපි ප්‍රාග්ධනය දාන්නේ පොදු ජනතාවට යහපතක් වෙන තැන්වලට තමයි මූලිකව ප්‍රාග්ධනය දාන්නට ඕනේ. සෞඛ්‍යයට, අධ්‍යාපනයට, බැංකු පද්ධතියට එතනටයි දාන්න ඕනේ. ඉතිරියක් තියෙනවා නම් ඉතින් වෙන වෙන වාණිජ වේවලට දාන්න පුළුවන්. නමුත් මූලිකව එතනට දාන්න ඕනේ. ඉතින් ප්‍රාග්ධනයක් නැහැ. ඉතින් මේක කවුරු කළත් මේක ගැටලුවක්, මූලික ගැටලුවක්, ප්‍රශ්නයක් මෙතන තියෙනවා. ඉතින් මේකට එතකොට අපිට අවශ්‍යයි ප්‍රාග්ධනය අවශ්‍යයි. ප්‍රාග්ධනය ලබා ගන්න ක්‍රමවිධි තියෙනවා. දැන් ශ්‍රී ලංකා ගුවන් සේවය ඩොලර් මිලියන 185ක අලාභයක් ලැබුවත් කේටරින් ගත්තොත්, ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ගත්තොත්, එන්ජිනියරින් තාම ප්‍රොෆිට් සෙන්ටර් එකක් වෙලා නැහැ. නමුත් එන්ජිනියරින් ගත්තොත් මේවා වලට අනාගතයක් තියෙනවා කියලා පෙන්නනවා. මොකද මේවා ලාභයක් ලබනවා. මේ පසුගිය වසරේ පමණක් ඔය කේටරින්, ඔය ග්‍රවුන්ඩ් හැන්ඩ්ලින් ඩොලර් මිලියන 80ක විතර ලාභයක් ලැබුවා. එතකොට ඒක සමූහ ව්‍යාපාරයක් හැටියට ගත්තොත් ඩොලර් මිලියන 105ක විතර අලාභයක් තියෙනවා. එතකොට මේක බැලුවේ මූල්‍ය පැත්තෙන්, ප්‍රතිලාභයක් නැහැ කියන එකයි. නමුත් අපි දන්නවා රටක මූල්‍ය පැත්තෙන් විතරක් බලන්නට බෑ. ආර්ථිකමය පැත්තෙන්කුත් බලන්න ඕනේ රටක. එතකොට සමහර අය තර්ක කරලා කියනවා සංචාරකයන් එන මේ රටේ තමුන්ගේම ගුවන් සේවාවේ තියෙන එකේ ලාභයක් තියෙනවා කියලා. ඒක දෙපැත්තටම තර්ක කරනවා සමහර අය තර්කය පිළිගන්නවා සමහර අය තර්කය පිළිගන්නේ නැහැ අපි ඒ තර්කය පිළිගමු මොකද මිලියන ගාණක් එනවා මේ පසුගිය අවුරුදු 3 පමණක් මේ රටේන සංචාරකයන් ප්‍රමාණය ලක්ෂ 9කට වැඩි වෙලා තියෙනවා මේ පසුගිය අවුරුදු 3 පමණක් ඉතින් මට පේනවා මේක දිගින් දිගටම වැඩි වේගෙන යන්නට පුළුවන් එතකොට තමුන්ගේම ගුවන් සේවාව තියෙනවා නම් පොයින්ට් ටු පොයින්ට් යන්න පුළුවන් ඒකේ ලාභයක් තියෙන්න පුළුවන් මොකද එතකොට වැඩිෙන් සංචාරකයන් එන්න පුළුවන් ඒ වගේම රටට ලැබෙන විදේශ සංචිතය ඉහළ ගිහිල්ලා තියෙනවා අපි 2014 ඩොලර් බිලියන 2.45ක් අතර තිබුණේ දැන් මේ අවුරුද්ද වෙනකොට ඩොලර් බිලියන 4.2යි දේශපාලන කුමන්ත්‍රණයේ තිබුණේ නැත්තම් දිනේෂ් ගුණවර්ධන ඇමතිතුමා මන්ත්‍රීතුමාත් ඉන්න තැන මම මේක කියන්න ඕනේ දේශපාලන කුමන්ත්‍රණයේ තිබුණේ නැත්තම් මං හිතන්නේ තව ඩොලර් මිලියන අඩුම ගානේ 250ක් රටට එනවා ඒ දවස් 52 තුලදී අපිට ඒක අහිමි වුණා අවාසනාවකට ඒක අහිමි වුණා නැත්නම් ඒක තව වැඩි වෙන්න ඇති ඉතින් ශ්‍රී ලංකන් ගුවන් සේවාව තියන්න ආර්ථිකමය හේතු තියෙන්න පුළුවන් ආර්ථිකමය හේතු තියෙනවා නම් එහෙනම් අපි ඒ කියන්නේ ඒක ගුවන් සේවාවෙන්ම ඒ අලාභය පියවන්නට බෑ එහෙනම් අපි ඒක ක්‍රමයක් හොයන්න ඕනේ ඒක රජයෙන් ඒක පියවන්න නැත්නම් තව ආයෝජකයන් ගෙනල්ලා ඒ ආයෝජකයන්ට ඒ ප්‍රාග්ධනය යොදවලා ඒක පියව ගන්න ක්‍රමවේදයක් හදන්න ඕනේ. දැන් මම දන්නවා කලමනාකාරීත්වය එක්ක සාකච්ඡා කරනකොට ඒ අය කියන දේවල් ඒ අය කියන දේවල් ඇවිල්ලා මේ ලීස් එකේ රෙන්ටල් එක ගැන කියනවා වෙළඳපොළ මිලට වැඩි කියලා කියනවා. නැත්තම් කියනවා root to fleet hari fleet to root එක. ඒක හරි නැහැ කියලා ලොකු වාද විවාද තියෙනවා මේවා පිළිබඳව. එතකොට ඛනිජ සෙල් සංස්ථාවට ගෙවන තෙල්වල මිල වැඩි ලංකාවේ තමයි ගුවන් සේවාවලට වැඩිම තෙල් ගෙවන්නේ ආසියාවේ එක රටක් හැරෙන්න ලංකාවේ තමයි වැඩිම ගෙවන්නේ හැබැයි ඒකේ දෙපැත්තක් තියෙනවා එක පැත්තකින් අපිට ගුවන් සේවාව අයිති අනිත් පැත්තෙන් ඛනිජ සෙල් සංස්ථාවත් අපේ රජයටම තමයි අයිති එතකොට කලට වෙලාවට බිල ගෙවන්නේ නැතිකොට ඒකේ අලාභයත් ඛනිජ සෙල් සංස්ථාවට යන්නේ ඉතින් මං හිතන්නේ මේ වාද විවාදවල එක පැත්තක් අරගෙන මේක විසඳන්නට බෑ එතකොට වැටු පදිකයි කියන ගැටලුව ඉදිරිපත් කළා. එතකොට ප්‍රසම්පාදන කටයුතු වලට ආපුවාම අද තියෙන ප්‍රසම්පාදන කටයුතු ක්‍රමවේදයේ රජය තුල වාණිජ මේ ව්‍යාපාර වලට යොදවන්නට බෑ. දැන් ප්‍රශ්නයක් තිබුණා නම් එමිරේට්ස් එකේ ප්‍රශ්නයක් තිබුණා නම් දැන් කියමු එමිරේට්ස් එක ටෝකියෝ ඉඳලා එනවා කියලා සිංගප්පූරු වලට ප්‍රශ්නයක් තියෙනවා නම් ආසියාන්තරාමෙන් ටෙලිෆෝන් කෝල් එකෙන් කිව්වා නම් සිංගප්පූරු වලට එනකොට ඒ අවශ්‍ය යාන්ත්‍රණය හරි මොකක් හරි එකපාරින් මේ යට එකපාරින් ලබා ගන්නට පුළුවන්. අපේ ක්‍රමවේදය තුල ප්‍රසන්පාද ක්‍රමවේදය තුල බෑ. ඒක එනවා ආමාත්‍යංශයටත් එනවා. ආමාත්‍යංශයෙන්නේ අපි මොනවද ඒක ගැන දන්නේ. ඉතින් මං හිතන්නේ මම මේ කරුණ ඉදිරිපත් කරන්න හේතුව ඇවිල්ලා අපි මේකෙන් ඔබට ගිහිල්ලා ස්ථීරස්ථාර විසඳුමකට යන ක්‍රමය හොයා ගන්න ඕනේ. දේශපාලනයෙන් ස්වාධීන වෙන්න ඕනේ. මේක වසා දාන්නේ නැත්තම් වසා දෙමුවේ නොදැම්මත් මම යෝජනා කරනවා බෑන්ක්‍රොප්සි ලෝ එකක් ඒ කියන්නේ චැප්ටර් 11 වගේ බෑන්ක්‍රොප්සි ලෝ එකක් අපි පාර්ලිමේන්තු අනුමත කරගන්න ඕනේ ඒ කියන්නේ රාජ්‍ය ආයතනක් වහන්න ඕන වුණොත් ඒක වාසියක් රජයට දෙනවා ඒ වාසිය අපි ඇති කරගන්නට ඕනේ ඉතින් අපිට පුළුවන් මේකේ පුළුවන් අභ්‍යන්තරව ප්‍රාග්ධනයක් ඇති කරලා අභ්‍යන්තර ප්‍රාග්ධනය ඇති කරලා කොටස්කරුවන්වත් ගෙනල්ලා මේ ක්‍රමයට මේක අලුත් කර ප්‍රෙසිඩන්ස් කරන එකලා ඉන්ද්‍රියට ගෙන යන්න පුළුවන් කියනවා. ඉතින් අපි අලුතෙන් හිතලා අපි සභාවේ ඔකමලා මේ ගැන මතයක් තියෙනවා නම් ඒ මතය ඉදිරිපත් කරන්න මාත් අහන් ඉන්න කැමැති ස්තුතියි.
ස්තුතියි. ඔනරබල් ඩග්ලස් දේවානන්ද ගරු හඳුනැති මන්ත්‍රීතුමා
ගරු මන්ත්‍රීතුමාගේ අදහස් දැක්වීම ඉදිරිපත් කරා විගණ කාදිපත්තුමාගේ වාර්තාවේ තියෙනවා කියලා මේ ගිවිසුම අවසානාත්මක වගන්ති නැතිවීම පිළිබඳව ඒක පොදු ව්‍යාපාර වාර්තාවෙත් 127 පිටුවේ තියෙනවා. ඒකේ වැදගත්ම දෙයක් තියෙනවා මේකේ අපි සඳහන් කළා තියෙනවා. ඔවුන් අධ්‍යක්ෂක මණ්ඩලය අපිට කිව්වේ වෙනත් රටවල් වල එවැනි ගිවිසුම් වල මෙවැනි අවසානාත්මක වගන්ති නැතයි කියලා. අපි ඒ නිසා ඔවුන්ට කිව්වා වහාම වෙනත් රටවල් වල එවැනි නැති බවට උදාහරණ තියෙන සාක්ෂි ඉතා ඉක්මනින් අපට ඉදිරිපත් කරන්න කියලා. නමුත් අද වෙනතුරු ඔවුන් එවැනි සාක්ෂි අපට ඉදිරිපත් කළා නැහැ. ඉතින් අපි පිළිගන්නේත් නැහැ පොදු ව්‍යාපාර කාර්ය සභාව එදා පිළිගත්තේත් නැහැ අවසානාත්මක කිරීමේ වගන්ති නැතුව මෙවැනි මිලදී ගැනීමේ ගිවිසුම් පවතින්නේ නැහැ කියලා. පවතිනවා කියලා පිළිගන්නේ නැහැ. ඒක මේ වார்த்தාවෙත් අපි සඳහන් කරලා තියෙන බව බුදුහාට පැහැදිලි කරන්න ඕනේ.
Kabirashi Ametuma, Garu Douglas and Ametuma, Botuma, Asungan, Mamotuma, Taluteng, Vilavala Badin.
Samain, Obatuma, QA, Kiane, Miladi Ganime, Givisuma, Sandahani, A3 5900, ne? Ekamai Prashne, Metra, me, Dadea, Gevan, Sidaune, Lanka, Vata, Manghitan Pudumai, Evage, me, Miladi Ganima, Saha, Badu Ganime, Givisum, Dekema. Airbus සමාගමත් එක්ක සහ ඒ බදු ගැනීමේ ඒ ආයතනත් එක්ක පිටත් වීමේ කොන්දේසි නැත්තම් exit clause එකක් කොහෙවත් දාලා නැහැ. ඒ කියන්නේ අපිව හිර කරවලා තියෙනවා. කිසිසේත් අපිට ඒ ගනුදෙනුව කරන්න බැරි වුණා නම් දඩයක් එක්ක මුළු රටම පාඩු කරලා ඒක ගෙවන්න වෙන. පුදුම වැඩක් කියන්නේ මේ වගේ ගිවිසුමක් කොහෙත් අත්සන් කරන්නේ නැහැ කවුරු. ඔබතුමා ආපු ප්‍රශ්නේ හරියි.